SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් හැම සතියකම සිකුරාදා විදේශීය තත්විති විමසා බලන ලෝ වටා විශේෂාංගය අපි එහෙමනම් ආරම්භ කරන්නට සූදානම්. විනාඩි 15ක් වගේ කෙටි කාලයක් තුළදී ලෝකයේ සිදුවුණු වැදගත් සිදුවීම් පිළිබඳව ඔබ යාවත්කාලීන කරන මේ විශේෂාංගය පිළිබඳව ඔබ බොහොම උනන්දුවක් දක්වනවා කියලා අපි දන්නවා. අද අපේ කතාබහ ආරම්භ කරන්නට වෙන්නේ මා කලින් සඳහන් කරපු ආකාරයට සෝචනීය ප්‍රවෘත්තියකින්. ගුවන් යානා අනතුරු සම්බන්ධව පසුගිය කාලවකවානුවේදී ඇසුණු ඒ ප්‍රවෘත්තිවලට අලුත් ප්‍රවෘත්තියක් එකතු කළා ඊයේ අපිට ආරංචි වුණු ඊජිප්තු ගුවන් යාන අනතුරත් සමගින්. ඊජිප්තුවේ මේ ගුවන් කලාපය ආශ්‍රිතව ගුවන් යාන අනතුරු කිහිපයක්ම මීට කලින් වාර්තා වුණා. ඔබට මතක ඇති ඊජිප්තුවේ සයිනායි අර්ධ ද්වීපයේ අසල රුසියානු ගුවන් යානයක් ISIS ප්‍රහාරයකට ලක් වුණා. ජීවිත විශාල සංඛ්‍යාවක් නැති වුණා. ඊට පස්සේ මේ මාස කිහිපයකට කලින් අපිට වාර්තා වුණා ඊජිප්තු ගුවන් යානයක් එක්තරා පුද්ගලයෙක් පැහැර ගැනීම පිළිබඳව බෙල්ජියම දක්වා මේක අරගෙන ගියා. තමන්ගේ වෙන් වී සිටින බිරිඳ බැලීම සඳහා තමයි ඔහු මේ උපක්‍රමය පාවිච්චි කරලා තිබුණේ. ශ්‍රී ලංකාවේ වසර ගණනාවකට කලින් සේපාල ඒකනායක සිදු කරපු ක්‍රියාවත් ඊජිප්තු ගුවන් යානයේ පැහැර ගැනීමේ ක්‍රියාවත් සංසන්දනය කරමින් අපි කතාබහ කළා ඔබට මතක ඇති. ඉතින් මේ ආකාරයෙන් ඊජිප්තු ගුවන් කලාපයේ ආශ්‍රිතව මේ ළඟ ළඟ සිදුවුණු ගුවන් යානා අනතුරු පිළිබඳව ලෝකයා කතාබහ කරන්නට පටන් ගත්තා ඊයේ ඊජිප්තු 804 කියන මේ එයාබස් එක අනතුරට ලක්වීමෙන් අනතුරුව මධ්‍යදරණී මුහුදට ඉහළින් පියාසර කරමින් සිටියේදී මා කැමැති මේ සම්බන්ධව එහෙමනම් මේ වෙනකොට වාර්තා වන තොරතුරු වලින් අද දවසේදී කතාබහ ආරම්භ කරන්න. සුපුරුදු විදියට AFP මාධ්‍ය ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සෝදාන් මින් සිටිනේ. අමල් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දිදුක්ෂි.
මේ ඊජිප්තු ගුවන් යාන අනතුරු පිළිබඳව අලුතින්ම වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපි ඔබෙන් මුලින්ම බාරපලොත් වෙනවාම.
දිලක්ෂි, මේ ගුවන් යානය පැරිසියේ සිටලා ඊජිප්තුවට ගමන් කරමින් ඒ පැය 4ක ගමන් කාලය සාමාන්‍යයෙන් තියෙන්නේ. නමුත් පැය 3කට පස්සේ තමයි මේක රේඩාපතෙන් එකපාරට නැති වී යන්නේ. දැනට දැනගන්න තියෙන කරුණු අනුව බොහෝ විට මේ ගුවන් යානය ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්වන්නට ඇතේයි කියන නිගමනය ඊජිප්තුව මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් ප්‍රංශය ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය ඔවුන් කියන්නේ තවමත් මේ ගුවන් යානේ සුන්බුන් සොයාගන්න තුරු එවැනි නිගමනයකට පැමිණීමට අමාරුයි. ඒකේ නොයෙකුත් කාරණා තියෙනට පුළුවන්. විශේෂයෙන්ම ගුවන් යානයේ යාන්ත්‍රික දෝෂයක් වන්නට පුළුවන්. එහෙම නැත්නම් නියමුවන්ගේ යම්කිසි වැරද්දක් වන්නට පුළුවන්. ප්‍රංශය ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදය තවමත් නිගමනයකට ඇවිල්ලා නැහැ. ඔවුන් කියා සිටින්නේ මෙම යානයේ සුන්බුන් ලැබෙන තුරු සොයාගන්න තුරු ඒ පිළිබඳව කියන්නට අමාරුයි කියලා. නමුත් ඊජිප්තුවට පැමිණෙන ගුවන් යානා ඒ වගේම ඊජිප්තුවෙන් පිටත් වෙන ගුවන් යානා සම්බන්ධයෙන් ඒ ආරක්ෂක පියවර තරකිරීමක් පිළිබඳව මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා. ඔක්තෝබර් මාසයේ ඒ මෙට්‍රෝජෙට් කියන ඒ රුසියානු ගුවන් යානය ප්‍රහාරයට ලක්වීමේදී ඇත්තටම ඊජිප්තුවේ ගුවන් තුටුපළකින් මෙම යානය ඇතුළට බෝම්බයක් රැගෙන ගිහිල්ලා ඒ බෝම්බය අටවලා ඒ ප්‍රහාරය එල්ල කරයි කියලා IS සංවිධානයේ වගකීම් බාර අරන් තිබුණා. ඒ නිසා තමයි ඔබ කිව්ව විදිහට ඊජිප්තුව සම්බන්ධයෙන් මේ සිවිල් ගුවන් අංශයෙන් දැඩි අවධානයක් යොමු වෙලා තියෙන්නේ ආරක්ෂාව පිළිබඳ. ඉතින් මේ අවස්ථාවේ කිසිම පූර්ව දැනුම් දීමකින් තොරව එක පාරටම ගුවන් යානය ඒ රේඩාපතෙන් නැතිවීම තමයි මෙතනදී හුඟක් අය සැක කරන්නේ. ඒ ක්ෂණිකෙන් ඇතිවෙච්ච යම්කිසි විදියකට පිපිරීමක් නැත්තම් ත්‍රස්තවාදී ක්‍රියාවක් නිසා මේ ගුවන් යානය අනතුරට ලක්ුණයි කියලා.
එතකොට අමල්, දැනට වාර්තා වෙන අන්දමට මේ ගුවන් යානයේ මගින් 66 දෙනෙක් හිටියා කියලාත් වාර්තා වෙනවා. අපි කැමැති දැනගන්න දැන් ලෝකේ බොහෝ රටවල් උනන්දු වෙනවා තමන්ගේ රටේ ජාතිකයන් මේ ගුවන් යානයේ හිටියද නැද්ද කියලා දැනගන්න. විදේශිකයන් විදිහට ගත්තොත් එහෙම මේ ඊජිප්තු ජාතිකයන්ට අමතරව කොයි රටවල් වල විදේශිකයන් මේ ගුවන් යානයේ හිටියා කියලාද වාර්තා වන්නේ?
අපි මේකේ මේ මගින්ගේ ජාතිකත්වය බලපුවාම දිලෘක්ෂි වැඩිම පිරිසක් ඉන්නේ ප්‍රංශයෙන්. 15 දෙනෙක් ප්‍රංශයෙන් ඉන්නවා. ඊට පස්සේ ඉරාක වැසියන් 2 දෙනෙකුත් අනෙකුත් රටවලින් එක්කෙනා බැගින්, ඒ කියන්නේ කැනඩාව, සෞදි අරාබියාව, කුවේට් රට, බෙල්ජියම, ඇල්ජීරියාව, පෘතුගාලය, සුඩානය සහ චාඩ් කියන රටවලින් එක මගියෙක් බැගින් ඉඳලා තියෙනවා. ඊට අමතරව ඊජිප්තු ජාතිකයන් 30 දෙනෙක් මේ ගුවන් යානයේ ගමන් කරලා තියෙනවා.
දකුණු ආසියාතික කලාපයට තවත් සුවිශේෂී වූ ප්‍රවෘත්තිමය වටිනාකමක් එකතු කළා ඊයේ දවසේදී දකුණු ඉන්දීය ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රතිඵල ලැබීමත් සමගම විශේෂයෙන්ම අපේ මව් රට ශ්‍රී ලංකාවට මේ මැතිවරණ ඉතාමත්ම වැදගත් වෙනවා. ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ මේ ජනවාර්ගික ප්‍රශ්නයට පවා විශාල මැදිහත් වීමක් කරන ප්‍රාන්තයක් දකුණු ඉන්දීය ප්‍රාන්තය. අපිට මතකයි පසුගිය කාලයේදී දකුණු ඉන්දියාවේ වත්මන් මහැමතිනේ ජයලලිතා ජයරාම් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයේදී ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් පිළිබඳව විශාල වශයෙන් උනන්දුවක් දක්වමින් කතා බහ කළා. ඉතින් මේ මැතිවරණය ශ්‍රී ලංකාවටත් වැදගත් වෙනවා. එයාගම ද්‍රවිඩ ජාතිකයින් විශාල වශයෙන් රැඳී සිටින ප්‍රාන්තයක් නිසා මේ ප්‍රාන්තය ඇත්තටම ඉන්දියාවේ මධ්‍යම රජයටත් වඩාත් වැදගත් වෙන ඡන්ද ප්‍රතිඵලයක් ලැබෙන ප්‍රාන්තයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. ලැබුණු ප්‍රතිඵල කොහොමද අමල්? කොයි විදිහෙන්ද අපිට මේක විශ්ලේෂණය කරන්න වෙන්නේ?
තමිල්නාඩු ප්‍රාන්තයේ දිල්දුක්ෂි හුඟක් අය බලාපොරොත්තු වුණා ජයලලිතා පරාජය වෙනට ඉඩ තියෙනවයි කියලා. මොකද ඇයිගේ ජනප්‍රියත්වය සෑහෙන දුරට අඩු නැයි කියන ඒ ජනමතයක් ගොඩනැගිලා තියුණා මේ ඡන්දට කලින්. නමුත් ප්‍රතිඵල ආවට පස්සේ පිළියන කාරණේ තමයි ඇය තමන්ගේ බලය රදවාගෙන තියෙනවා. ඇයගේ ආසන සංඛ්‍යාවේ යම්කිසි අඩුවක් තියෙනවා. ආසන 140කට කිට්ටු ප්‍රමාණයක් ඇය ලබලා තියෙනවා. නමුත් මීට වඩා වැඩි ප්‍රමාණයක් ඇයට ගිය මන්ත්‍රණ සභාවේ තිබුණා. ඇයට විරුද්ධව DMK පක්ෂය ඔවුන් විපක්ෂයේ බලය තව පොඩ්ඩක් වැඩි කරගෙන තියෙනවා. නමුත් ජයලලිතා ජයරාම් තවදුරටත් ප්‍රධාන ඇමති ලෙස කටයුතු කිරීමට ජනවර්මක් ලබලා තියෙනවා. ඉතින් මේක ඇය ලැබපු ජයග්‍රහණයක් හැටියට හඳුන්වලා තියෙනවා. විශේෂයෙන්ම ගිය අවුරුද්දේ ඇය දූෂණ හා වංචා චෝදන මැද්දේ යම්කිසි කාලයක් හිරබාරයටත් පත් වෙලා සිටියා. පසුව ඉහළ උසාවියකින් ඇය මේ චෝදනාවෙන් නිදහස් කරලා තිබුණා. එවැනි වටපිටාවක තමයි මේ අලුත් ඡන්දයට පිවිසිලා ඇයට හැකියාව ලැබිලා තියෙන්නේ. තමන්ගේ බලය ඒ ප්‍රමාණයට නැති වුණත් නැවතත් ප්‍රධාන ඇමතිනිය ලෙස බලය රැඳී සිටින්නට.
එතකොට මේ ප්‍රාන්ත විපක්ෂ පිළිබඳව අපි ගත්තොත් එහෙම කොයි වගේ ප්‍රබලත්වයක්ද උන් දක්වලා තියෙන්නේ මේ මැතිවරණයේදී?
කරුණානිධිගේ DMK පක්ෂය දිල්ලුක්ති ගේසරයට වඩා ආසන සෑහෙන ප්‍රමාණයක් ලබා ගත්තයි කියලා තියෙනවා. විශේෂයෙන්ම කරුණානිධිට අමතරව ස්ටාලින් කියන අනෙකුත් ඒ විපක්ෂ කණ්ඩායම් මෙහෙයපු පුද්ගලයන් ඔහුගේත් ආසන සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා. වෙනදට වඩා ප්‍රබල විපක්ෂයක් තමිල්නාඩු මන්ත්‍රණ සභාවේ බලාපොරොත්තු වන්නට පුළුවන්. නමුත් සියලු කාරණා කෙසේ වෙතත් ඇයට ප්‍රාන්තය පාලනය කිරීමට තියෙන හැකියාවේ අඩුවක් නම් වෙලා නැහැ. තවදුරටත් ජයලලිතාගේ ඒ බලය ඇය රඳවාගෙන තියෙනවා. ඇත්තටම ඇය දැන් උත්සාහ කරන්නේ මධ්‍යම ආණ්ඩුවේ බලය තියෙන BJP එකත් සමග ඇය කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වීමටත් නියමිතයි කියලා වාර්තා වෙනවා. අගමැති මෝඩිගේ BJP පක්ෂය ජයලලිතා සමග යම්කිසි විදියකට ඉදිරියේදී එකතු වීමක් දකින්නට ලැබෙයි කියලා. මීට කලින් අවස්ථාවලදී මෝඩි අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩු ප්‍රාන්තයට ගමන් කරපු අවස්ථාවේදී ජයලලිතා ජයරාම් සමග බොහොම කිට්ටු සම්බන්ධතාවයක් පැවැත්වුව පමණක් නෙවෙයි ඇය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කරපු බවත් වාර්තා වුණා. ඉතින් මේ දෙපළ ඇත්තටම ඉදිරියේදී කිට්ටුවෙන් කටයුතු කරයි කියන එක තමයි දැන් හැඟියන්නේ.
අමල්, මේ ළඟ කාරණයට යන කලින් තව එක ප්‍රශ්නයක් මම දැනගන්න කැමතියි. මේ ජයලලිතා ජයරාම්ගේ පක්ෂය AIADMK කියන පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇතුළත් වෙලා තිබුණද? ඇය ඔය කලින් මැතිවරණ ආසන්නව ශ්‍රී ලංකාවේ දෙමළ ජාතිකයන් සම්බන්ධව කරපු ප්‍රකාශ, අපි දන්නවා දුත්තපුර වාසීභාවය උන්ට ලබා දෙනවා කියලා කිව්වා, ඊලමක් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කිව්වා. එතකොට මේ වගේ මේ ශ්‍රී ලාංකීය දෙමළ ජාතිකයන් සම්බන්ධව ඇගේ ප්‍රතිපත්ති ප්‍රකාශය, ඡන්ද ප්‍රතිපත්ති ප්‍රකාශය කිසියම්ම කරුණු ඇතුළත් වෙලා තිබුණද? ඔබට යම්කිසි තොරතුරු වාර්තා වෙනවද?
අපිට ඒක නිශ්චිත වශයෙන් ඇයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන කෙසේ වෙතත් ඍක්ෂි අය ඔබ කිව්ව විදිහට මේ විදිහට මැතිවරණයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඒ ප්‍රකාශ නිකුත් කරලා තියෙනවා. ඒ එක්කම කච්චතිව දූපත සම්බන්ධයෙන්ුත් ඇය ඉතාම දැඩි ස්ථාවරයක ඉන්නවා. ඒ කච්චතිව දූපත නැවතත් ඉන්දියාවට ලබා ගන්නට ඕනෑ කියලා. ඒතර ඇයගේ පක්ෂය විතරක් නෙමෙයි DMK පක්ෂයත් මේ විදිහටම මේ ශ්‍රී ලංකාවට විරුද්ධව ඒ මතයක් ගොඩනගාගෙන තිබුණා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් DMK පක්ෂයත් ජයලලිතාගේ පක්ෂයත් අතර ලොකු වෙනසක් අපි දකින්නට ලැබුවේ නැහැ. මොකද මේ තමිල්නාඩු ප්‍රාන්තයේ සියලුම ප්‍රධාන පක්ෂ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එදිරිවාදී ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. ඒකේ වෙනසක් අපි දකින්නේ නැහැ. නමුත් ශ්‍රී ලංකාව පැත්තෙන් හුඟක් අය බලාපොරොත්තු වෙන්නේ දැන් තමිල්නාඩු මේ මැතිවරණයේ අවසාන නිසා ඉදිරි අවුරුදු කීපෙදී මැතිවරණයක් තියෙන්නට නියමිත නැති නිසා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තියෙන දැඩි ප්‍රතිපත්තියේ යම්කිසි විදිහක ලිහිල් බවක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා.
අපි ඊළඟට ඔබේ මතකයේ අරන් යන්නට සූදානම් මීට වසර දෙකකට විතර කලින් සිදුවුණු කනගාටුදායක සිදුවීමක් කෙරෙහි. ඔබට මතක ඇති වසර 2014දී අපි කතාබහ කළා නයිජීරියාවේ ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් වන බෝකෝ හරාම් කියන කණ්ඩායම් විසින් පාසල් දැරියන් 276 දෙනෙක් පැහැරගත්තා කියලා. ඇත්තටම ලෝකයේ කිසිම බලවතෙකුටවත් හොයාගන්න බැරුව ගියා මේ දරුවන් පිළිබඳව. වසර දෙකකට විතර පස්සේ දැන් මේ දරුවන් පිළිබඳව ආරංචියක් එනවා නයිජීරියාව පැත්තෙන්. බෝකෝ හරම් සංවිධානය පිළිබඳවත් ඔබ දන්නවා, අපි මේ විශේෂාංගය යටතේම කතා බහ කරලා තියෙනවා. ඔවුන් නයිජීරියාවේ ඊසාන දිග කොටසේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීම සඳහා කටයුතු කරන කැරලිකාර කණ්ඩායමක්. ඔවුන් දැන් මේ වෙනකොට නයිජීරියාවේ සහ උතුරු අප්‍රිකානු කලාපේ ISIS සංවිධානයට අනුබද්ධිත තවත් ජිහාඩ් සංවිධානයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ කරුණු කారణ අතරතුරේදී වසර ගණනාවකට පස්සේ මේ දරුවන් හමුවීම පිළිබඳව විශාල කුතුහලයක් මේ වෙනකොට ලෝකේ පුරාමත් ඇති වෙලා තියෙනවා. මා කැමැති යමල් මේ දරියන් හමුවීමේ කතාවෙන් පටන් ගන්න මේ ළඟට අපේ කතාබහ.
2014 අප්‍රේල් මාසයේ ඒ පැහැරගත් දරුවන්ගෙන් අතරම 276ක් ඔබ කිව්ව විදිහටම පැහැර අරගෙන තිබුණා. ඒකෙන් 57 දෙනෙක් ඒ පළවෙනි පැය කීපෙදීම තමන්ගේ දිවි ගලවා ගන්නට ඔවුන්ට හැකි වුණා. ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් ලොකු මෙහෙයුමක් දියත් කරත් බුද්ධිංශ විසින් නොයෙකුත් උත්සාහයන් ගත්තත් මේ දරුවන් කොහෙද ඉන්නේ කියලා සොයා ගන්නට ඒ ගැන කිසිම හෝඩුවාවක් තිබුණේ නැහැ. නමුත් ZMBC වනාන්තරේ දැරියක් කුඩා අතදරුවෙක් සමග ඉන්නවයි කියලා සොයාගත්තයි කියලා වාර්තා වුණා. පස්සුව ඒ දැරිය නයිජීරියාවේ අගනුවරට ගුවන් මගින් ගෙනත් තිබුණා. මේ දැරිය කොහොමද මේ ප්‍රදේශයෙන් පැනලාවේ කියන කාරණාව පිළිබඳ සවිස්තර වාර්තාවක් නැහැ. නමුත් මේක ඉතාමත්ම හොඳ දෙයක් හැටියට දකිනවා. විශේෂයෙන්ම මේ දරුවන් බේරා ගැනීම සඳහා ඒ ගන්න උත්සාහයේදී අලුත් බලාපොරොත්තු ඇති වෙලා තියෙනවා මේ දැරියන් තවමත් ජීවතුන් අතර ඇති කියලා. ඉතින් ඒ පිළිබඳ අලුත් වැඩපිළිවෙලක් වියත් කිරීමට නයිජීරියාවේ අලුත් රජයට යම්කිසි විදිහකට මේක රුකුලක් කියලා ඒකම තවත් සුබ ආරංචියක් තිබුණා. දිල් දුක්ෂි මේ දැරිය සොයා ගැනීමත් සමගම මේ බෝකෝ හරාම් විසින් මේ චිබොක් ප්‍රාන්තයෙන් පැහැරගත්ත තවත් දැරියක් සොයා ගන්නට පුළුවන් වුණා කියලා. එතකොට මේ දින කීපයක් තුලදී දැරියන් දෙදෙනෙක් මේ වෙනකොට සොයාගෙන තියෙනවා. ඉතින් ඒ අනෙකුත් අයත් බේරා ගැනීම සම්බන්ධයෙන් මේක විශාල රුකුලක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා.
ඔබට මතක ඇති, මං හිතන්නේ සතියකට විතර කලින් අපි මේ විශේෂාංගය යටතේ කතා බහ කළා. වෙනිසුලා රාජ්‍යයට රජයේ සේවකයන්ට දැන් දින දෙකයි වැඩ කරන්න ඕනේ කියලා. එහි සුවිශේෂීත්වය පිළිබඳවත් අපි කතා බහ කළා. වෙනිසුලාව කියලා කියන්නේ තෙල් සම්පත ඉහළින්ම තියෙන රටක් කියලත් අපි සඳහන් කළා. ඉතින් අපි එහෙදී කිව්වා මේ ජලවිදුලිය සම්බන්ධව තියෙන ප්‍රශ්නයක් හින්දා මේ විදුලි බලය සැපීමේ යම් යම් ප්‍රශ්න රට තුළ පැන නගුණා. ඒ හින්දා රජයේ සේවකයන්ට ඒකට පිළිමක් විදිහට දවස් දෙකයි රාජකාරී සඳහා සම්බන්ධ වෙන්න ඉඩකඩ ලබා දුන්නේ රජය විසින් කියලාත් අපි සඳහන් කළා. අපිට මතක ඇති. දැන් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා වෙනිසුලාවේ වීදි පුරා කැරළි ඇති වෙමින් යනවා කියලා. වෙනිසුලාවේ වත්මන් ජනාධිපති නිකොලස් මදුරෝ සඳහා යම් කිසි වූ විරෝධතා ව්‍යාපාරයක් රට තුලින්ම පැන නැගිලා තියෙනවා. මොකක්ද මේකට කාරණාව? අපි විමසා බලමු. මොන වගේ යටිපෙළ තොරතුරුද වාර්තා වෙන්නේ මේ කැරළි සම්බන්ධවම?
දිලුක්ෂි, මේ මදුරෝ ජනාධිපතිවරයාට විරුද්ධව විපක්ෂය ලොකු අරගලයක් කරලා ඔවුන් ඉල්ලීමක් කළා තියෙනවා ජනමත විචාරණයක් ඇති කරන්නට කියලා, මදුරෝගේ ජනාධිපතිත්වය පිළිබඳව ජනමතය විමසීමට. ඉතින් ජනාධිපතිවරයා ඒ ජනමත විචාරණයක් ඉල්ලීම ප්‍රතික්ෂේප කළා තියෙනවා. නමුත් මේ වෙනකොට පාර්ලිමේන්තුව බලයේ තියෙන විපක්ෂයට ඒ පාර්ලිමේන්තුව උත්සාහ කරනවා ජනාධිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නට. නමුත් ජනාධිපතිවරයා මේ වෙනකොට උසාවියේ බලය තමන්ගේ පැත්තට හරවගෙන තියෙනවා. ඒ එක්කම පාර්ලිමේන්තුව පාලනය කිරීම සඳහාත් ඔහු සෑහෙන පියවර අරගෙන තියෙනවා පාර්ලිමේන්තුවේ බලය අවම කරන්නට. ඉතින් ඒ පාර්ලිමේන්තුව පාලනය කිරීමත් එක්කම තමයි ජනතාව දැන් මේ වෙනකොට වීදි බහැලා තියෙන්නේ. විශේෂයෙන්ම ආහාර සහ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඉහළ යන වටපිටාවක තමයි රටේ මේ නොසන්සුන්තාවය ඇති වෙලා තියෙන්නේ. මේ වෙනකොට රට දිගින් දිගටම ඒ අර්බුදකාරී තත්ත්වයේ තියෙන බව තමයි වාර්තා වෙන්නේ.
දැන් වෙනිසුලාවේ ඇති වෙලා තියෙන මේ තත්ත්වේ කතා බහ කරද්දී අපිට ලතින් ඇමරිකානු රාජ්‍යන්වල දේශපාලනික ව්‍යවුල් තත්ත්වේ පිළිබඳව මතක් වෙනවා. දැන් වෙනිසුලාවත් දකුණු ඇමරිකානු රටක්, ලතින් ඇමරිකානු රටක්. අපි ගිය සතිය කතා බහ කළා බ්‍රසීලයේ සිදුවන තත්ත්වේ පිළිබඳව. බ්‍රසීල පළවෙනි ජනාධිපතිවරුනේ ඩිල්මා රූසුෆ් බලෙන් පහ කළා මේ විශ්වාස භංගයක් ගෙනල්ලා. දැන් ඇයට යම් කිසි වූ කාල සීමාවක් ලැබිලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඇගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් කරන්න ඒ සම්බන්ධවනොත් යම් කිසි වූ තොරතුරක් වාර්තා වෙනවාද?
ඔව් දිලුක්ෂි, ඇයට මාස 6ක විතර කාලයක් තියෙනවා ඇය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන්නට. නමුත් දේශපාලනික වශයෙන් ඇයට විරුද්ධ පිරිස වැඩි නිසා ඇය තනතුරෙන් ඉවත් කිරීමේ තියෙන සම්භාවිතාව ඉතාමත්ම වැඩි. ඒ මාස 6ක් විතර කාලයක් යනකොට මේ කාරණාව අවසන් වෙන්න පුළුවන්. ඉතින් දැනට ඇයගේ නියෝජ්‍ය ජනාධිපතිවරයා හිටපු පුද්ගලයා තමයි දැන් රට පාලනය කරන්නේ. අතරම ඔලිම්පික් තරගය ඇති වෙන අවස්ථාවේදී ඇයට බලය ඉන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොට බලධාරීන් කියා සිටින්නේ මේ දේශපාලන අර්බුදයක් රටේ තිබුණට ඒ බාධා වලින් තොරව ඒ ඔලිම්පික් තරඟය අගෝස්තු මාසේ පැවැත්වීමට ඒ කරුණු සූදානම් කරලා තියෙනවායි කියලා.
ඔව්, අපි යමු ස්කැන්ඩිනේවියානු රටවල් වලට. ස්කැන්ඩිනේවියානු රටවල් සාමාන්‍යයෙන් ලෝපුරාම ප්‍රසිද්ධයි ඉහළ ජීවන තත්ත්වයක් තියෙන හොඳ ආර්ථික සමෘද්ධියක් තියෙන රටවල් කියලා. නමුත් ඒ අතරිනුත් පින්ලන්තය අමුතු තීරණයක් අරගෙන තියෙනවා සරණාගතීන් සම්බන්ධව. දැන් මේ ඇෆ්ගනිස්තානය, ඉරාකය, සිරියාව, ඒ වගේම අප්‍රිකානු රටවල්, මේ හැම රටකින්ම යුරෝපයට සහ යුරෝපයේ උතුරු කොටස්වලට පලා යන සරණාගතය නිසා ඇත්තටම රටවල් ගණනාවකට විශාල වශයෙන් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. පින්ලන්තේ දැඩි තීරණයක් ගත්තා කියලා වාර්තා වෙනවා සරණාගතීන් සම්බන්ධයෙන්. මා කැමති අමල් මීළඟට ඒ සම්බන්ධයෙන් තොරතුරු දැනගන්න.
දිලුක්ෂ, ඇත්තටම මේ යුරෝපයේ සරණාගතයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් එක්ක තමයි ෆින්ලන්තයේ මේ තීන්දුව අරන් තියෙන්නේ. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානයේ, ඉරාකයේ සහ සෝමාලියාව කියන රටවල් වල පුරවැසියන්ට ෆින්ලන්තයේ දේශපාලන රැකවරණය ලබා දීම අත්හිටිවීමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ. මේ අවස්ථාවේදී රජය ප්‍රකාශ කරන්නේ මේ ඇෆ්ගනිස්තාන්, ඉරාක් සහ සෝමාලියා කියන රටවල් වල ආරක්ෂක තත්ත්වය සෑහෙන දුරට වෙනස් වෙලා තියෙන, සුබදායි තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා. ඒ නිසා ඒ රටවල් වල පුරවැසියන්ට ෆින්ලන්තයේ දේශපාලන රැකවරණය මින් ඉදිරියට ලබා දෙන්නේ නැtei කියලා. මේකට ප්‍රධාන හේතුව ඇටියට දක්වලා තියෙන්නේ ෆින්ලන්තයට ඔරොත්තු දෙන්නේ නැති ප්‍රමාණයට සරණාගතීන් පැමිණීමයි කියලා. ගිය අවුරුද්දේ බලපුවහම 32,500ක් විතර මේ විදිහට දේශපාලන රැකවරණය බලාපොරොත්තු වෙලා තියෙනවා. ඒක 2014ත් එක්ක සංසන්දනය කරපුවහම 10 ගුණයක විතර වගේ වැඩිවීමක් කියලා ඔවුන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි යුරෝපයේ අනෙකුත් රටවල් වගේම ෆින්ලන්තයත් මේ අවස්ථාවේදී බොහොම දැඩි තීරණයක් කරන් තියෙන්නේ දේශපාලන රැකවරණය ලබා ගන්න පිරිස සම්බන්ධයෙන්.
හොඳයි, එහෙමනම් අපිට මේ සතිය වෙනකොට ලෝකේ පුරාම වාර්තා වෙන දේශපාලන අවුල් වියවුල්, කැරලිකාර කණ්ඩායම්වල ක්‍රියාකාරීත්ව, ත්‍රස්තවාදී ක්‍රියාකාරීත්ව පිළිබඳව කතා බහ කරද්දී ඔවැනි වූ තොරතුරු තමයි වාර්තාවන්නේ. අමල්, අපි ඔබට ස්තුතිය පළ කර සිටිනවා මෙවැනි තොරතුරු සම්බන්ධව සවිස්තරාත්මකව අපිට කරුණු ගෙනාවාට. අපි ලබන සතිය එහෙමනම් සිකුරාදා හමු වෙමු. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.